ලෝකෙ කිසිවක් නැති වුණාට විඥානේ තියෙනවා නේ.
ඒකෙන් ගැලවෙන්නේ
නැහැ. අනේ එතකොට ඕඩ් ලෝක තමයි විඥානවාදී කියන්නේ. මේ තාම දහම නෙමෙයි.
රූප වලට සතරමහමුත් කියනවා නේද? රූප කලාපෝත් කියනවා පරමාර්ථනතරට පතේ
ආපෝතේදී රූපයක් කියලා හම්බ වුණා නම් ඒක සතරමහා භූත. සතරමහා භූතකේ රූප ලෝකේ. ඔය ඒක ලෝකේ තමයි. එතකොට සතරමහා භූත කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායු.
ස්වභාව
විද්‍යමානයි. ඔව්. ඒ විද්‍යමාන වුණ ස්වභාවය මොකද්ද දැන් පඨවිය කියන්නේ මොකද්ද?
තදගතිය.
තදගතිය විද්‍යමාන උනේ මොකටද? විඥානයි.
මනස.
විඥානින්නේ දැන් තදගතිය කියලා දැනගත්තේ. වෙන දැනගත්තු විදිහක් තියෙනවද? තද ස්වභාවයන්නේ නේ. නැන් දැන් තදගතිය දැනගන්න. ඇසෙන් නම් වර්ණයනේ දැනගෙන
තියෙන්නේ. ස්පර්ශයෙන් දැනගත විඥාණයනේ නේද?
ඔව් කාය ස්පර්ශයට විතරනේ නේද? හැබැයි ඒ දැනෙන ගතිය කියන්නේ මෙහෙම අල්ලලා බැලුවෝ. ඒ තදගතිය කියන්නේ දැන් මේ පුටුවද? අතද? දෙකම නෙමෙයිනේ නේ. තද ගතිය කියලා දැනගෙන කාය විඤ්ඤාණ විඤ්ඤාණයකින් කියලා මේ තද ස්වභාවය.
තද ගතිය කියන.
තද ගතිය නෑ නෙමෙයි නේද? තද ගතිය නෑ නෙමෙයි නේද?
තද ගතිය නැහැ නෙවෙයි තියනවා කියන එක මොකද්ද?
කියන එකට සාක්ෂිය
නැහැ නෙවෙයි කියන්නේ තියනවාද?
ඔව් ඒ කියන්නේ තියනවා කියන එකට සාක්ෂිය තමයි විඤ්ඤාණයෙන් දැනගන්නේ.
ඔව් අන්න හරි. තියනවා කියන එකට සාක්ෂිය මොකද්ද? විඤ්ඤාණයෙන් දැනගන්නේ. විඥානෙට බුදුහාමුදුරු උපමා කරන්නේ
මායාකාරය.
මායාකාරය. මේ සාක්ෂිය දීලා තින්නේ මායාකාරය. වෙන සාක්ෂියක් නැහැ නේ තදගතිය තියෙන බවට. තියනවා.
ඔව් තදගතිය කියන්නේ දැන් හිතෙන්නේ කියන්නේ හිතේ තියෙන තදගතිය.
තදගතිය කියලා ස්වરૂපයක් ඇත්තටම පෙන්වන්නේ හිතෙන් නේද? හොඳට බැලුවා.
හරි ඇත්තම අවංකවම කතා කරන්නේ තදගතිය කියලා කියන්නේ හිතෙන්.
දැන් හීනෙන් තදගතිය හම්බ වෙලා නැද්ද?
නැහැ හිතේ කියලා ගන්න පුළුවන්
ද? දැන් හීනෙන් කවුරු හරි පොල්ලකින් ගහන්න එනවා. කුටි කරනවා. තදගතිය හම්බ වෙලා නැද්ද?
හම්බුලා
කියලා. ඒ හින්දා නිබයි වෙලා කෑ ගහන ඉරිදෙන්.
ඒක හිතේ නම් අපිට ගොඩ නැගෙන්නේ. ඔව්. අපි ස්පර්ශේ නැති වෙලත් අපිට ගොඩ නගන්න පුළුවන් වෙන්නේ ඔය හිතේ නම්.
ඔව්. ඒක තමයි මං අහුවේ ස්පර්ශය තිබිලාද හීනේදී ගොඩ නැගුවේ
නෑ මං කියන්නේ නෑ කියලා මං කියන්නේ මේ ස්පර්ශය නැත්තම් ගොඩ නගන්න බෑ
කියලා. ඔව් ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද දැන් අතයි පුටුවයි හැපෙන්නව ඕකට නේ ස්පර්ශය කියන්නේ නේද අතයි පුටුවයි නැත්තම් ස්පර්ශ වෙන්න බෑ දැන් මං අහන ප්‍රශ්නේ තමයි හීනේදී පුටු තිබිලා නැද්ද අත තිබිලා නැද්ද හීනයක් දකින්න වෙලාවෙදි තිබිලා තියෙනවා නේ එතනත් ස්පර්ශයක් වෙලානේ ඔව් හැබැයි අපි හීනේ කියලා දන්නේ නැහැ හීනේ දකින්න විදිහයි නේද
ඒ ස්පර්ශය අධ්‍යක්ීම මේකට සමාන වෙන්නේ නැහැ
නේද මේ මොහොත හීනේදි දන්නවද ඔක ඒ දැන් හීනේ බව අපි දන්නේ නැහැ හීනේ දකින්නවා කියලා හිතන් දැන් හීනේදිත් පුටුවට වාඩි වෙලා ඉන්න ඇති නේද ඒ සපගතියක් දැනෙන්නේ නැති එතකොට කාය ස්පර්ශයක් දැනිලාද නැද්ද හීනේදි නැහැ හීනේ බව දන්නේ නැහැ. උටුවක වාඩිලා ඉන්නවා කියලා තමයි දන්නේ. ඔය
එතන ඒ හීනේ ඇත්ත වෙලා තියෙන නින්ද කියන එක දන්නේ නැති
නිසා. ආන්න හරි. මේ නිදාගෙන ඉද්දිප එනවා කියලා දන්නේ නැහැ. ඒකනේ අපි. ඒක දන්නේ ඇහැරුණ වෙලාවක. දැන් කොයි වෙලාවෙ හරි ඇහැරෙනකන් අපිට ඒ කතාව ඇත්ත නේද? හීනේ බලනකොට. හරි. එතකොට ස්පර්ශයක් වෙලා තියෙනවා.
ඒ ස්පර්ශය අපිට දැනලා තියෙන්නේ හීනේ කියලා දන්නේ
නැහැ. ආන්න හරි. හීනේ කියලා අපි දන්නේ නැහැ. හීනේදී ඒක ඇත්ත. අජන්. බලන වෙලාවට අපි හීනේ කියලා දන්නේ නැහැ නේ. ඒ වෙලාවට ඒක ඇත්තනේ.
හ්ම්. ඒක ඇත්තලා තියෙන්නේ ඉන්න කෙනෙක් දන්නේ
නැහැ. අන්න හරි. එතකොට අපි ඕක හීනේ කොටසක් කියලා දැනගන්නේ කවදා හරි අවදි වුණොත් නේද?
ඇහැරුණ පස්සේම දන්නේ.
ඇහැරුණන් පස්සේ නැත්තම් හීන කතාවක් එන්නේම නැහැ. ඒක ඇත්ත. හරි. එතකොට ඔන්න බලන්න දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ අපි මේ මෝහාන්ධකාරී ඉන්නේ. ලෝකේ පණවෙන්නේ එතන. ඇත්ත කියලා තමයි. අපිට තේරෙන්නේ මේ කාය ස්පර්ශය කියන එකත් හීනේ කොටසක් කියලා. ඇයි අපිට ඒක ඇත්තනේ?
ඇත්ත වෙලාමයි තියෙන්නේ.
ඇත්ත වෙලාමයි තියෙන්නේ. ඒක අපි ඉන්නේ නිත්‍ය සංඥාවේමයි. ඇත්ත කියන එක. දැන් අනිත්‍ය සංඥාවෙන් තමයි ඔක කඩන්න තියෙන්නේ. අනිත්‍ය කියන්නේ හැබැයි දැන් ඔන්න හොඳට මතක තියාගෙන ඔන්න ඔක හීනයක් බව දැක්කනම් අනිත්‍ය සංඥාව.
මොකද
කරන්නේ නැවද? කරමායාවක්.
එතකොට පංචස්කන්ධය කියලා කියන්නේ අපේ පනවා ගැනීමයි.
ඔව්. ඒකම තමයි දහමි තියෙන්නේ.
දැන් එතකොට අර දැන් බුදුරජාණන්සි කියනවානේ මේ දුකක් නැද්ද කියලා හරි දුකක් තියෙනවා කියලා.
දුකක් නැද්ද කියලා හරි?
දුකක් නැද්ද කියලා හරි බුදුහාමර මට මතක ඇටියට කච්චානගොත් සූත්‍රයේ
අචෛලකස්ස. ඔව්. ඔව්. අචෛලකස්සට අහනවා.
එහෙනම් දුකක් නැද්ද කියලා?
ඈ අහන්නේ කවුද? බුදුහාමුදුරුවෝ නෙමෙයි.
ඔව්.
අචෛලකස්සට අහනවා.
ඔව්. ඒක බුදුහාමුදුරුවෝ කියනවානේ දුකක් තියෙනවා කියලා.
දුකක් තියෙනවා. මම දුක දන්නවා. ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද කියලා අහනවා. නෑ මම දුක දන්නේ. දුක කියලා ගන්න නැද්ද කියලා අහනවා.
ඔව්. ඒ ඒ එතන
දුක නැහැ කියන්නේ.
ඔව්. ඒ කාරණාවත් එක්කලා දැන් දුක තියෙනවා නම් දුක දුක සමානයි පංචස්කන්ධයේ.
පංචඋපාදානස්කන්ධය කියලා කියනවා නේද සංකීර්තන. දුකක් තියෙනවා
නේද?
ඔව් දුක තියෙනවා නම් තියෙනවා. දුක තියෙනවා කියන්නේ මොකද්ද? ලෝකයේ තියෙනවා නේ.
ඔය පංචස්කන්ධයේ ඇත්තටම පංචස්කන්ධයේ පංචඋපාදානස්කන්ධයේ පණව ගැනීමන්නේ.
ඒක තමයි හොයන්න කියන්නේ. දැන් රූපය කියලා තැනක හම්බ වෙනවා නම් ඒක හොයාගෙන යන්න. හරි? දැන් අපිට හොඳටම රූපේ කියලා දැනෙන්නේ අපේ ශරීරේනේ. දැන් අපේ
ශරීරේ
උපේන රූපේ ගැන තමයි මම ඉස්සෙල්ලා කියාගෙන ආවේ. පේන්නේ වර්ණයකට වඩා දෙයක් පේන්න පුළුවන්ද?
දැන් අපිට
පටවිය එක අපේ ශරීරෙන්නේ දැනෙන්නේ නේද? දැන් පටවිය දැනෙන්න අපේ ශරීරේ තියෙන්නම ඕන නේද? නැත්නම් පටවියක් දැනෙයිද? දැනෙන්නේ. එතකොට අපි පටවිය පිළිගන්නේ මේ භෞතික කයක් තියනවා කියන මට්ටමේ විතරයි නේද? මෙහෙම ශරීරයක් තිබුණ නැත්නම් පටවියක් දැනෙන්න පුළුවන්ද?
නෑ එහෙම නැති වුණත් ඒ ස්වභාවය එනවා. දැන් මම මගේ කරේ තමයි මේ කය තියනවා කියලා තමයි මම හිතාගෙන හිටියත් නැතත්
ඔව්
මට ස්පර්ශය දැනෙනවා. ඒ කියන්නේ මේ පටවි ස්වභාවය කොහොමද දැනෙන ස්වභාවය?
ශරීරයක් නොතිබුණත් දැනෙන්න ඕන.
ඒ කියන්නේ මම දැන් හිතාගෙන ඉන්න පණව ඉන්න මට ශරීරයක් තියෙනවා කියලා.
නෑ පණව ගන්න කතාව අයින් කරන්නකො.
ඔව්.
මං අහන්නේ. ඔව්. ශරීරයක් තිබුණොත් නම් දැනෙන එක හරිනේ.
ඔව්.
ශරීරයක් නොතිබුණොත් දැනෙන්න පුළුවන්ද?
ශරීරය කියන්නේ ඒ ආයතන හය තියෙන්න ඕනේ.
නෑ ශරීරය කියන්නේ මොකද්ද කියන එක නෙමෙයි. දැන් ඉස්සෙල්ලා අපි මේක.
නෑ ශරීරය කියන්නේ මොකක්ද අර්ථය කියලා?
මේ භෞතික කයක්.
ඔව් භෞතික කය කියන්නේ ඇතුළෙම
නේද ආයතන හා සංඥා කියලා ගමු. නෑ නෑ භෞතික කය ඇතුළෙම කියන්නේ භෞතික කය පිළි අරගෙනනේ නේද?
අවේවත් සවිඥානක කියලා
ගමු. ඔව් සවිඥානක කය කියලානේ අපි කියන්නේ. සවිඥානේ විඥානේ තනියෙන් පවතින්නේ නැහැ නේද? කය නේද?
ඔව්
ඔව් එතනම උත්තරේ තියෙනවා. සවිඥානක කයක් ගැනයි කතා කරන්නේ. විඥානයේ එක්ක කයක් ගැනයි කතා කරන්නේ. විඥානයේ කියන එක තේරුම් ගත්තොත් විඥාණයෙන් තමයි කය කය කියලා දැනුවත් කරලා තියෙන්නේ විඥාණය.
අපහන්ස දැන් ඉන්නේ විජකයක සත්‍යයක් තමයි කලදකයක එකතු වෙනනේ. එතකොට අපේ මේ
එහෙම නේද මොන කය දෙකද කරජ කයයි
කයවල් හතරක් තියෙනවා
නේද මේ එක එක විදිහට කියනවා දැන් වර්ග කරන්න පුළුවන් දැන් අපි
මේ මේ පේන කය කෙල්ල කියත් කයවල් තුනක් ඉතුරු වෙන්න පුළුවන් නේද එයාටත් දැනෙනවා නේද
එයාටත් දැනෙනවා ඒක
දැනෙන්න ඕන නේද ස්පර්ශය
ස්පර්ශය කියනකොට කාය ස්පර්ශය විතරක් නෙමෙයි ස්පර්ශ හයක් තියෙනවානේ මනෝ සංපස්සයත් ස්පර්ශයක් අපිට ওই ටික වෙන් වෙන්නේ නැහැ. අපි හිතන්නේ
දැන් ශරීරය ගැන අපි ඉන්න මම මේ.
ඔව් නෑ දැන් ශරීරෙන්නේ ওই තදගතිය තියෙනවා කියන එකෙන්නේ දැන් ප්‍රශ්නේ ආයි.
දැන් හීනේ තදගතිය දැනෙනවා නම් ඒ දෙකක් නෑනේ.
ඒක ඒ කියන්නේ භෞතික කයක් මම අහන්නේ හීනෙනුත් තදගතිය දැනෙනවා භෞතික කයක් තියෙන්න ඕනද?
නෑ.
එහෙනම් අපි භෞතික කයක් තියෙන්න ඕන කියන එක සාධාරණ නෑනේ.
නෑ ඒක තමයි මම කිව්වේ.
ස්පර්ශය දැනෙන්නේ?
එහෙම ඕනේ.
ඕනේ.
ඔව්.
හැබැයි අපි මේක ප්‍රශ්න කරනකොට කියන්න යනවා මේ කය තියෙන හින්දාමනි මේ ස්පර්ශය දැනෙන්නේ කියලා. ඒ කතාව වැරදි කියන්න මම.
ඔව්.
මේ ආවි. අපි තදගති පටවිය දැනෙන්න කය තියෙන්නම ඕනේ කියන තැන. කය ඕනේ නැහැ පටවිය දැනෙන්න.
ඔව්.
මනසටත් දැනෙනවා. හීනෙනුත් දැනෙනවා. ඒක මං අර හීනෙන් දැනিলা නැද්ද කියලා ඇහුවේ ඒක.
මොකද මේ දැන් මේ අවස්ථාව ඇත්තටම හීනේ නම් මේ අවස්ථාවේ
දැනෙනවා.
ඔව්. මේ දැනෙනවා.
මේ අවස්ථාව අපි හීනේ කියලා දන්නේ දන්නේ නැහෙනේ.
ඔව්. දැන් ඇහැරුණොත් මම කියන්නේ.
ඔව්.
දැන් මේ හීලයි. දැන් දැනෙනවා.
ඔව්.
මුතුමත් එක්ක කතා කරමු.
ඔව්. එතකොට අපි හීනේ ඉද්දි හීනේ කියලා දන්නේ නැහැ මේක ඇත්ත කියලාම නේ හිතන්නේ. හීනේ බලන වෙලාවක අපිට ඇහැරුණොත් ඇහැරුණා කියන්නේ යම්කිසි ප්‍රඥාවක්.
ඔව්.
හැබැයි ඇහැරුණ වෙලාවේදී හීනේ පෙන්නේ නැහැ. මෙච්චර වෙලා හිටියේ හීනක කියලා.
ඒතකොට හීනේ මේ ආයතන හයම වැඩ.
ඔව්. ඒක හීනෙන් ආයතන හයම වැඩ නම්
දරුප්පද?
දැන් මේක ඇත්ත කියන එක කොච්චර සාධාරණද කියලා අනිත් පැත්තට බලන්න
ඕනේ.
එහෙමයි. මොකද හීනේ මේ මේකයි අතර වෙනසක්. හැබැයි මේ මේකක් නැහැ කියන එක නෙමෙයි. මොකද දැන් අපි අත්දකින ඒ හින්දා නැහැයි කියන්න බෑ.
නැත්නම් නාස්තිකවාදී
කියනවා. ඔව්. නැහැයි කියන එක නෙවෙයි මේ කියන්නේ. අපි දැනගත්තු එක හරියද?
අන්නේ.
ඒකයි ප්‍රශ්න කරන්නේ.
දැන් හරිනේ.
දැන්
මේ
හීනේ තුලදී ඇත්ත කන ඒ සලආයතන
ක්‍රියාත්මකයි කියන්නේ බෑ නේද?
බැයි.
අපිට
හීනයක්
දැකපු
වෙලාව
මතක.
අපි දැන් තර්කෙන් දන්නවා දැන් නුවණින් දන්නවා ඇහැ ක්‍රියාත්මක වෙලා නැහැ වැහිලා නේ තියෙන්නේ හරි හැබැයි අපි හීනේදී
පේනවා
එනවනේ ඒක
ඉන්නේ පේනා නෙමෙයි සියල්ල මේකමනේ
සියල්ල මේ මේ මේකේ කිසිම වෙනසක් නැහැ කොටිව කිව්වොත්
ඒ මන ධර්ම ක්‍රියාත්මක වීමක් කියන්න පුළුවන් නේද ඒ කියන්නේ මන් දැන් මට මෙහෙම S2 පියාගත්තොත් මට රුවන් නිසා මේ මොහොතේ
ආ ඇත්ත වගේ බලන්න පුළුවන්
නේද ඒක
අන අතනින්ම බලන්නකො එතකොට අපි S2 පියාගෙන දැන් රුවන් එලිසයාගේ පේනකොට අපි රුවන්වැලිසෑයට හිත තියලා ගත්තොත් අපිට මේක හීනයක් කියලා පේන්නේ නැහැ.
මම
දැන් මනසේ නිර්මාණයක් කියලා පේන්නේ නැහැ. ඒක අපිට ඇත්ත වෙලා.
එහෙනම් සුවඳ බලන්න බෑ.
මට පුළුවන්ද කියලා බලන්න ඒක.
මම බෑ කියලා.
එහෙනම් සුවඳ බලන්න පුළුවන්.
සුවඳ බලන්න පුළුවන්. ඉතින් මෝඩකම තියෙනකම් පුළුවන්. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. අපි ඉන්නේ එතන. අපි ඉන්නේ එතන.
අනාසිකරියක් මතක් කරොත්
ඔව්
ඒ සෝනේ තමයි
ප්‍රසද්ද දැනෙනවා
නේ නේ බැටේ ඒක තමයි
දැන් අනාසිකරිය දැක්කත් අපි තුන් දැනෙන්නේ නැති දුරක්
හරි ඒත් මන දන්නනේ
ඒක තමයි
දකින්න
නෑ මන දන්න පුළුවන්
නෑ දා
මේ ඇහි
දකින්න දැන් ඒක බලන්නකෝ දැන්
මන අනාසිකරිය තියෙද්දි ඔයා මෙතන ඉඳන් සුවඳ ගන්නවා කියන්නේ මේ ඇහෙන් ගන්න රූපේ නිසා නෙමෙයි මන ධම්මහරා ඔයා අපව මානසික තරග
කියන්නේ කොහොමද මන ධම්මහරා රූප
නෑ ඒක තමයි අපි බලන්න ඕන තැනක් ඕක.
ඒක පැටලෙලා ඉන්නේ.
දැන් මං කිව්වොත් සියඹලා. කටට කෙලුණා.
කට කෙලුණා.
දැන් සියඹලා තිබුණාද මෙතන?
නැහනේ.
හරි. එතකොට දැන් ඕක අහන්න පුළුවන් ඔයා සියඹලා චිත්‍රයක් දැක්කොත්.
නෑ මං කියන්නේ උදාහරණ.
නෑ නෑ පොඩ්ඩක් සියඹලා වල චිත්‍රයක් දැක්කොත් ඒත් කටට කෙලුණා. එතකොට ඇහෙන් රස බලන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ නෝ අහන්න ඕන ඔක. ඒකම තමයි ඇහෙන් සුවඳ බලන්න පුළුවන්ද
කියන්නේ.
පුළුවන් අපට පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ. නෑ දැන් අපි ඉන්නේ එතන පුළුවන් කියන එක. ඒක ඕක අපිට පේන්නේ නෑ. ඒක තමයි ඇත්ත දකින්නේ නැහැ කියන්නේ. අර අවිද්‍යාව මත ඒක අපිට පුළුවන් වෙලා.
දැන් අර ඇමරිකන් ලේඩි ඇවිල්ලා නේද? අපි මෙහෙ යනකොට සියඹලා වගේ අදුන්නා එයාට. මම මෙහෙම සියඹලා කොටවන්න අනිත් ඔක්කොම කඩට කියලා ඉනුවා.
ඔව්.
එයා දන්නේ නැහැ මේ සියඹලා. එයාගේ ජීවිතේල දැකලා නැහැ. මම හොයාට මේ අත්දැකීම ආවදී.
ඔව්.
එයා මොකුත් දන්නේ නැහැ එයාට කටේ ඉන්න කෙනෙක් නෙමෙයි. එතකොට අනිවාර්යෙන් මේ කනෙක්ෂන් එකක් මතනේ මේකේ.
අන්න හරි.
එයා මේ ලෝකෙදී සියඹලා කියන එක අදමයි.
දැන් අපි නැහැ කියලා හිතුවට ඇත්තටම අපිට ඇහෙන් සුවඳ බලන්න පුළුවන්. ඇහෙන් රස බලන්න පුළුවන්. ඒ අපි ජීවත් වෙන මට්ටම. අපිට ඕක පේන්නේ නැහැ. ඕකම තමයි මං කිව්වේ අපි මේ හීනේ ඇත්ත කරගෙන ඉන්නේ කියන එක අපිට පේන්නේ නැහැ. දැන් ওই ටික මනසෙන් හදනවා කියන තැන අපි නැහැනේ. ඇහැට කොහොමද ඇහෙන්නේ? ඇහෙන් සුවඳ බලන්නේ කොහොමද? වෙන්න බැරි දෙයක්නේ. ඇහෙන් රස බලනවා කියන එක වෙන්න බැරි දෙයක්නේ.
හීනෙන් බලන්න පුළුවන් නම් එහෙන් බලන්න පුළුවන්.
හීනෙන් බලන්න පුළුවන් එක තමයි දැන් ඇහෙන් බලලා අපි මනසෙන් බලනවා කියන්නේ ඕක. දැන් දකිද්දී හීනයක් කියන එක. හරි. මේ දැන් දකින්නේ ජීවියෙක්, මිනිස්සේ කියන එක හීනයක් කියන එක අපිට, ඒ කියන්නේ මනසෙන් හදන දෙයක් කියන එක අපිට පේන්නේ නැහැ. අපි හිතන්නේ ඇහෙන් දැනගත්තා. සත්‍යයව ඇහෙන් දැනගත්තා කියලා එකේනේ අපි ඉන්නේ. මේ ශරීරයක් තියෙන බව ඇහෙන් දැනගත්තා කියන එකේනේ ඉන්නේ. ඔන්න ඔක තමයි අර ඇහෙන් සුවඳ බලනවා වගේ වැඩක් ඔය කරන්නේ. ඒ කියන්නේ ඇහෙන් අල්ලලා බලලා තියෙනවා. තදගතියක් තියෙනවා කියන එක ඇහෙන් අත්දකලා. මේක අපේ මෝඩ කමට වෙනවා කියන එක අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ නොදන්න කමටයි එහෙම හිතන්නේ කියන එක පේන්නේ නැහැ. ඔක තමයි අපි අර අවිද්‍යාවේ ඉන්නවා කියන්නේ.
ඒ සංඥාවෙම ඉන්නේ නේ.
ඒ සංඥාවෙම. ඒ කියන්නේ ඇහෙන් දැකලා පටවිය දැනගන්න පුළුවන් කියන සංඥාවේ අපි ඉන්නේ. ඇහෙන් දැකලා ආපෝ දැනගන්න පුළුවන් කියන එකේ අයින්නේ දැන්. හරි. එතකොට ඔය වර්ණ දැනගන්න කියන එකත් ඔතෙන්ටම අයිති. ඇහෙන් වර්ණ දැනගන්නවා කියන සංඥාවේ ඉන්නේ. එතකොට කවදාවත් දැනගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි ඒවට කියන්නේ අර උපාදාය කියලා.
පාල රූපනේ.
උපාදාය රූප වර්ණය කියන්නේ උපාදාය රූපය. තියෙන එකක් නෙමෙයි. ඊළඟට තදගතිය පටවිය කියන්නේ උපාදින්න දෙයක්. උපාදානෙන් හටගන්න එක. ඒක අපිට පේන්නේ නැහැ. ඒක බුදු කෙනෙක් තමයි කියන්නේ. කක්කලං කරිගතං උපාදින්න. කර්කස ගතිය, ඒ රළු ගතිය උපාදින්න වුණ එක. උපාදානෙන් හටගත්තේ. ඒ පැත්ත අපිට පේන්නේ නැහැ. මොකද අපි ඒකේ බැහැගෙන ඉන්නේ හින්දා. මේ තදගතිය උපාදානෙන් හටගත්තා කියන එක අපිට පේන්නේ නැහැ. කැමැත්තෙන් ඕක හටගත්තේ. يعني කැමැත්තෙන් අර තණ්හාවෙන් ආහාර කියලා තැනක් කතා කළේ. රූපය උපදින්නේ තණ්හාවෙන්. අපි තියෙන්නේ අපිට තියෙන්නේ රූපයට තණ්හා කරන එක.
එතේ මට්ටම. ඊනේ කවදාවත් මැරෙන්නේ
නැහැ. මරණ දැකලා නැද්ද හිමි?
මැරෙනවා.
මම මැරෙනවා.
මම දැකලා තියෙනවා.
මැරෙනවා.
මම මැරෙනවා.
ජීවිතේ මරණ දැකලා තියෙනවා.
අපේ අම්මා දැකලා නැහැ.
බය වෙලා කෑ ගහගෙන නැගිටින වෙලාවක හොදට බලන්න මේ මරණ බය ඇවිල්ලා ඔය නැගිටින.
ඕ මම නැගිටලා තියෙන මොනවා කරා මන්න අම්මා
එහෙම වෙලා දින මම.
ඒක තමයි
ඉතින්. යා ගන්න පයින්නවා. අපිට හිතර කවදා පොළොව දකින්න හම් වෙන්නේ
නැහැ.
පොළොව නියම මොකක්වත් ඔය දැක්කා කියපු ඒවත් ඒක තමයි කියන්නේ අර මාළුන් කැපුත්තට කියන්නේ. මාළුන් කැපුත්ත යම් කිසි චක්කු විඤ්ඤාය වූ රූපයක්. අපි ඇහෙන් දැක්කා කියන රූපයක් දැන් දකින්න බැයි නා. ඔන්න ඕක ප්‍රශ්නේ තේරුම් ගන්න.
අතීතෙත් නෑ
අනාගතෙත් නෑ. දැන් අපි දකිනවා කියන රූපයක් දැන් දකින්න බෑ. මොකද මේ මනසේ නිර්මාණයක් දකිනවා මේ වගේ ඇහෙන් දකින රූපයක් නෙවෙයි.
චන්ද්‍රාගය කඩ
ගන්නවද කියලා. ඔව්. එහෙම රූපයකට චන්ද්‍රාගයක්
හට ගන්න පුළුවන් නම්
ඇති කරගන්න එක සුදුසුද කියලා. කවදාවත් දැකලා නැති එක චන්ද්‍රාගයක් ඇති කරගැනීම සුදුසුද? අපි දන්නේ නැහැ මේක කවදාවත් දැකලා නැති එකක්. දැක්කා කියලා හිතන් ඉන්නේ. يعني හීනයක් දැක්කා කියන කතාවට ඔය ආයි කියන්නේ. අපි දැක්කා හෙන් දැක්කා කියලා හිතාගත්තට ඔය හීනෙන් දැකලා තියෙනවා. අනසෙන් කියලා තියෙන්නේ දැක්කා කියලා. ඒ කියන්නේ විඥාණයෙන් තමයි කියලා තියෙන්නේ දැක්කා කියලා. ඔය ඇත්ත අපිට සාමාන්‍ය මනසට පේන්නේ නැහැ. ඒක අර දහම ඇහුනොත් ඒක ඇත්ත අවදි කරගන්න පුළුවන්. ඒක තනියෙන් හිතාගන්න පුළුවන් එකක් නෙවෙයි.
ඒකට ඒ උපමාවට අනුවත් චන්ද්‍රාගය හැදගන්න රූපජත්කෝ දැක්කමයි කියනවා
කියන්නේ. ඒ කියන්නේ අපේ හැඳින්වෙන්නේ රූපේ දකින්න, රූපේ දැනගන්නවා කියන එක ගන්නකො. රූපේ දැන ගැනීමයි චන්දරාගයයි දෙකක් නෙමෙයි එකක්. රූප ස්වභාවය පිළිගැනීමයි චන්දරාගයයි කියන්නේ දෙකක් නෙමෙයි එකක්. අර පංච උපාදානස්කන්ධය කුමක් මුල් කරගෙනද? ඡන්දේ මුල් කරගෙන. ඡන්ද මූලික. මේ මොකද්ද? මහා පුන්නමා සූත්‍රය. කුමක් මුල් කරගෙනද කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. ඡන්දේ චන්දරාගය. ඊට ඒ රූප ස්වභාවය හම්බ වෙන ගතියටමයි කියන්නේ ඡන්දය. ඇයි ඒ දෙක මේ වෙනම දෙකක් නෙමෙයි. ලැබෙන ගතිය. එතන අපිට යම් කිසි ස්වභාවයක් ලැබෙනවාද ඒකමයි ඡන්දය. ඒකමයි තමා කියන්නේ. ඇත්තටම. ඒසොට ලැබෙන රූපේ තමා නෙමෙයි. තමා යෙදිලමයි ලැබෙන්නේ.
සමාන
මටනේ හම්බ වෙන්නේ රූපේ. ඒක තමා යෙදිලන්නේ, තමා යෙදෙන විදිහ තමයි අපිට දකින්න තියෙන්නේ. අපි හොයන්නේ නැහැ රූපේ ගැනනේ. ලැබුණ තේ ගැන නෙමෙයි හොයන්න ඕන.
අර මුලින්ම පටන් ගන්නකොටත් අපි කිව්වේ රූපේ හම්බුණාට පස්සේ අපි හිතන්නේ තණ්හාව ආව
කියලා. එහෙම නෙමෙයි. රූපේ ලැබෙන
රූපයම වෙනවා.
රූපේ ලැබෙන බවමයි තණ්හා. එතකොට ඒ රූපය කියනකොට ඒක ඉතව ගැඹුරට ගිය තදගතිය ලැබෙන බවම තණ්හා. පඨවින් පඨවිතෝ මඤ්ඤති කියන්නේ ඒකයි. පඨවිය කියන්නේ මඤ්ඤණාවක් කියලා කෘතඥයා දන්නේ නැහැ. මේ දර්ශනය ආවොත් දන්නා මඤ්ඤණාවක්. හැබැයි තාම පඨවිය තමයි ඉන්නේ. ඒ වුණාට මේ නුවණ පිහිට
පටලිය
පරිපූර්ණ වශයෙන් දැනගෙන මඤ්ඤත් කියලා. පටලිය තියෙනවා
කියන්න
තමම්මනේ තියෙනවා කියලා නැහැ කියලාත් නැහැ
කියන්නේ
පටලිය කියලා. ඔව් එහෙනම් කියන්නේ නැහැ කතාව ආවේ කොහොමද? නැහැ කියලා නෙවෙයිනේ කියන්නේ. නැහැ කතාවක් යෙදෙන්නේ. නෑ මඤ්ඤති කියන්නේ නැහැ කියන එක නැහැ කියන එක නෙමෙයි.
නෑ
නෑ කියන්නේ යෙදෙන්නේ. හරි. මාමඤ්ඤති කියන්නේ මඤ්ඤණා වෙනවා. ඒක වැරදි බව දන්නවා. එතකොට මිදීමේ උත්සාහයක් තියෙනවා.
පටවි කියන එක
යෙදෙන්නේ නැද්ද? යෙදෙන්නේ. න කියනකොට දැන් මඤ්ඤණාව කියන එක යෙදෙන්නේ නැහැ කියන එක.
තියෙන්නේ පටවිය පිළිබඳ පරිපූර්ණ වශයෙන් දැනගෙන නැහැ මඤ්ඤණා.
අ පරිපූර්ණ වශයෙන් දැනගත්තොත් මොකද වෙන්නේ? න මඤ්ඤණා.
මඤ්ඤණා වෙන්නේ නැහැ.
පරිපූර්ණව නොදන්න නිසායි මඤ්ඤණා වෙන්නේ.
මඤ්ඤණා කරන්නේ.
ඔව්. ඒ මඤ්ඤණාව කියන එක තියෙන්නේ පරිපූර්ණ වශයෙන් නොදන්න කමට.
පරිපූර්ණ වශයෙන් දැනගත්තොත් මඤ්ඤණා වෙන්නේ
නැහැ. වෙන්නේ නැහැ මඤ්ඤති. පෘථග්ජනයා මඤ්ඤණාවෙමයි ඉන්නේ. සේක පුද්ගලයා මා මඤ්ඤති. රහතන් වහන්සේ හරි තථාගතයන් වහන්සේ හරි න මඤ්ඤති. කන මඤ්ඤණාව අදාළ නැහැ.
එතන අසේක තනදී මේ පටවිය පටවි ගතියෙම තේරෙනවද නැත්නම් පටවියක් නැහැ කියලා කොහොමද එන්නේ?
අයිකා හොඳ ප්‍රශ්නය. පටවිය පටවි ගතියෙන් තේරෙනවා කියන්නේ පටවිය ගැන කිසිම අදහාවක් එන්න විදිහක් නැහැ. එදෙන්නේ. ඒ කියන්නේ මිරිංගුව මිරිංගුව විදිහට දැනගන්නවා කියන්නේ මිරිඟුවෙන් එතන
ජලය නෙවෙයි කියලා දැනගන්න එක නෙමෙයි.
ජලය නෙවෙයි කියන එක නෙමෙයි. හැබැයි ජලය නෙවෙයි කියලා කියන්න බැරි කමක් නැහැ.
නෑ.
මිරිඟුව දන්නගෙන.
මිරිඟුව ස්වභාවයෙන් දැනගන්න.
මිරිඟුව මිරිඟු ස්වභාවයෙන් දැනගත්තාම කිසිම විස්තරයක් නැති බව ඔය දැනගෙන
තියෙනවා.
සාපේක්ෂයක් නැහැ. හිස් බව. හරි. ඒකට ඕනම සංඥාවකට මිරිඟුව. හිස් පඨවි සංඥාවත් එතකොට මිරිඟුව.
පඨවිය තියෙනවා හෝ නැහැ හෝ නෙවෙයි, පඨවිය කියන යෙදීමේ ඇත්ත.
ආන්න හරි. ඒ යෙදීමේ ඇත්ත කියනකොට පඨවිය කියලා තදගතිය කියලවත් විස්තරයක් එන්නේ. ඒක මඤ්ඤණාවක්. අපි දැන් තදගතිය කියලා කියන්නේ විඥාණයෙන් දැනගත්තු එකන්නේ. ඒ මායා.
හරි. එතෙන්ට ගත්තොත් ආය කෙනෙක් යන්න පුළුවන් ආස්තවාදයෙන්. ඔය විඥාණයෙන් නම් ගත්තේ. එතකොට එන්නම් මෙතන නැහැනේ කියලා ගන්න පුළුවන් මං කියන්නේ. බාහිර ශ්‍රවණ අහන කෙනෙක් ඔය මේ කතාව එහෙම පැහැදිලි වුණොත් දැන් ගොඩක් කට්ටිය ඒ එතනින් තමයි ගන්න ඇත්තරම. ගොඩක් ධර්මදේශනා.
ඒ කියන්නේ එළිය මුකුත් නැහැ කියන එක.
ඒ කියන්නේ මේ ඔක්කොම සියල්ල මනසේ නිර්මාණය. එතකොට එළිය නැහැනේ මුකුත්.
ඒ එළිය නැහැයි කියන අදහසත් එක්කනේ. දැන් මේ කියන්නේ එළිය ගැන කතා කරන්න විදිහක් නැහැ කියන එක. එළිය ගැන තියනවා කිව්වත් එළිය ගැන කතා කරලා තියෙන්නේ, එළිය නැහැ කිව්වත් එළිය ගැන කතා. ඒ කියන්නේ බාහිරය පිළිඅරන්නේ ඔබ කියන්නේ. දැන් බාහිරය කියන එක පැනවෙන්නෙම නොදන්න කමම. තේරෙනවා. බාහිරය කියන එක පැන වෙන්නෙම ඇත්ත නොදන්න කම මත, අවිද්‍යාව මත. හරි, කොළ සාකාරයෙන්ම එහෙමයි. එතකොට ඒ පැහැදිලි. දුර ළඟ කියන එක පැන වෙන්නෙම, අජ්ජත්ත බහිද්ද කියලා පැන වෙන්නෙම අවිද්‍යාව මත. නොදන්න කම මත. තොටයි අවිද්‍යාව මත දුර ළඟ විස්තර කරන්න පුළුවන්. දුර කියන්නේ මේකයි, ළඟ කියන්නේ මේකයි. මේ විස්තර කරනකොට ඔබ මං කියන්නේ අර වතුරේ බල්ලගේ උපවාවක් ගන්න.
රූප මේ පංචස්කන්ධයේ රූප ස්වභාවයෙන් මේ කොස්සාකාර රූප
ගැනීම නේද මතකද? ඔව් අර ගෝණන් තේරෙන් කතා
කරා. දැන් යම් කිසි රූපස්කන්ධයක් පනවන්නේ දුර හෝ ළඟ හෝ අතීත අනාගත.
පංචස්කන්ධය
පාදස්කන්ධ පතර නෝ කිය පංචස්කන්ධය නිරත තියෙනවා. ඔව් අපිට පංචස්කන්ධේ තියෙනවා ඇත්තටම. හැබැයි අපිට
පාදාන තමයි පාදාන
නෑ නෑ අපිට තියෙනවා කියනකොටම ඒක ඇත්ත නෙවෙයි ආ.
ඔව් හරි කතා කරගන්න.
ඔව් ඒක යථාභූත ස්වභාවය නෙමෙයි. මට හම්බ වෙනවා. ඔව්
මට හම්බ
වෙනවානේ. ඔව් එතකොට
පංචස්කන්ධ
ස්වභාවය ඒ මට හම්බ වෙන එකේ 11 ආකාරයක් කතා කරන්න පුළුවන්.
රූපය.
ඔව්. ඒක තමයි රූපස්කන්ධය. නැතුව 11 ආකාරයක රූපස්කන්ධ තියෙනවා. ඕක උපාදානය කරනකොට විතරක් මට හම්බ වෙනවා කියන කතාව නෙවෙයි. අපි ගන්න හදන්නේ ඒක.
ජීවත් වෙලා ඉන්නකම් අපිට පංචස්කන්ධය අහුවෙලා අහුවෙනවනේ.
විඥාණය පහළ වෙනවා නම් අහුවෙනවා.
එතකොට
ජීවත් වෙලා කියන එක මොකක්ද කියන එක හොයන්න ඕන. දැන් ඔක අර පුක්කුසාතිට කියන්නේ ධාතු හයක් ගැන කියනවනේ නේද? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන.
රහතන් වහන්සේගේතර පංචස්කන්ධය පැනවෙන්නේ නැද්ද?
දැන් ඔකට උත්තරේ තියෙනවා යමක සූත්‍රය අනුරාධ සූත්‍රය කියන සූත්‍ර දෙකේ.
ඔක අහනවනේ තව ස්වාමීන් වහන්සේ කියන පුතේ දැනනවා.
නෑ යමක ස්වාමීන් වහන්සේ කියන ක්ෂීණාසවෝ නහෝති පරම්මරණා. රහතන් වහන්සේ මරුණයින් පස්සේ කතාවක් නෑ නහෝති. ඔව් එතකොට මොකද්ද කියන්නේ? අනිත් ස්වාමීන් වහන්සේලා මේ කියන්නේ මට බුදුහාමුදුරුවෝ කියපු දහම වැටහෙන්නේ මෙහෙමයි. රහතන් වහන්සේ මරණයෙන් පස්සේ රහතන් වහන්සේ ගැන කතාවක් නැහැ. නහෝති පරම් මරණාති. අනිත් අය කියනවා ඕක පාපී අකුසල දෘෂ්ටිය. ඕක අතහැරගන්න. යමක සූත්‍රයේ අනුරාධ සූත්‍රෙත් ඕකට සමානවමයි
යන්නේ.
මරණය
යමක දෘෂ්ටිය හම්බුනේ රහතන් වහන්සේ පින්නම් පාරක්
පස්සේ කතාවක් නැහැ.
බුදුහාමුදුරුවන්ටත් හම්බ වෙනවානේ බාහිර කොසල් රජු හම්බ නම් මහරජ කෙනෙක් කතා කරනවා.
ඒ කියන්නේ මරණින් එහා කතාවනේ රහත්භාවයට පත් වුණා සාරිපුත්තයන් වහන්සේ. සාරිපුත්තාඳු රහත් වුණා වෙලේ ඉඳන් පිරිණිවීම දක්වා මෙන්න මේ අතර කාලේ. උන්වහන්සේට පංචස්කන්ධය පණවෙන්නේ නැද්ද?
ඒකට උත්තරේ දෙන්න තමයි මම අරකින් තේරුම් ගන්න පුළුවන් කියලා
කියන්නේ. නෑ එතන අරක අර කතාව හරි මරණින් එහා එක ගැන අපිට කතා කරන්න බෑ.
මරණය පැන්නේ
නෑ. ඒ අපි හිතන්නේ එහෙම. දැන් කතා කරන්න බෑ කියලා තමයි කියන්නේ නා හෝති.
ඒක නෑ මං කිය කතා කරන්න බෑ කියලා කිව්වේ ඒ යෙදීම යෙදෙන්නේ
ඒක ස්වාංග සංවාදයක්
වෙනවා එතකොට නෑ මේක තමයි දැන්
මරණය ඉක්මවා නේද දැන් අපි හිතමු රහත් නොවුන කෙනෙක්ගේ මරණයෙන් පස්සේ අපිට කතා කරන්න පුළුවන් නේ හරි රහත් වුණාට පස්සේ මරණයෙන් මත්තේ කතාවක් නෑ
ඒක හරි රහත් වුණාට පස්සේ මරණය ඉක්මවෙන්නේ
නැහැ නෑ නෑ ඔය හරි කියන එක පාපී අකුසල දෘෂ්ටියක් කියලා තමයි මේ කියන්නේ රහතන් වහන්සේ න හෝති පරම් මරණාති කියන්නේ මරණයෙන් පස්සේ රහතන් වහන්සේ කියලා කතාවක් නැහැ. ඕක වැරදි දෘෂ්ටියක් කියලා මේ කියන්නේ. ඒකේ විස්තරේ බලන්න. දැන් ඒකේ සාරිපුත්ත හාමුදුරුව දැන් යමක ස්වාමීන් වහන්සේට ඕක විස්තර කරනවානේ ඇවිල්ලා.
ඒ
කියන්නේ
සූත්‍රය
ගැන මේ කතා කරන්නේ. ඔව්. සීන්
රහතන් වහන්සේගේ කය බිඳුනට පස්සෙත් ආයි උපත්යක් නැද්ද උනමකට
මරණපතු නොමේද
කියලා ඔය පාලියෙන් තියෙන විදිහමයි මං කිව්වේ සීන සීනා ශ්‍රවෝ
මතු ලෝකේ කියන එක
නෑ ඔය සිංහල තේරුමනේ කියන්නේ පාලියෙන් තියෙන්නේ කොහමද චීනාසෝ කියන්නේ රහතන් වහන්සේට ආශ්‍රව ක්ෂය කිරීම කියන එක ඈ න හෝති පරං මරණාති ඔය ටික තේරෙනවනේ සාමාන්‍ය අර න කියන එකකින් අදහස ගන්න ඕන අර න මඤ්ඤති කිව්වා වගේ යෙදීමක් නැහැ මරණයෙන් පස්සේ රහතන් වහන්සේගේ යෙදීමක් නැහැ කතා කරන්න බෑ
දැන් අපි කතා කරන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි මාත්‍ය
හරි හරි අපි කතා කරන එකට එන්න ඕඩ ටික එතන තියෙනවා කියලා මම කියන්නේ. දැන් ඒ විදිහට කියන්නේ රහතන් වහන්සේ ගැන කතා කරන්න බෑ මරණයෙන් පස්සේ. රහත් නොවුණා කියන කතා කරන්න පුළුවන් නේ අපිට. හරි? දැන් ඔන්න ඔය කියන කතාව වැරදි දෘෂ්ටියක් කියන එක ඒක කියනව නේද? මරණයෙන් පස්සේ රහතන් වහන්සේ ගැන කතාවක් නැහැ. ඔක පාපී අකුසල දෘෂ්ටි එහෙමමයි කියන්නේ පාලි වචන ටිකේ තියෙන පාපී අකුසල කියන. හරි? එතකොට ඇයි එහෙම කියන්නේ කියන එක ඊට පස්සේ විස්තර කරනවා. උන්වහන්සේට. කොහොමද විස්තර කරන්නේ? මේ සූත්‍රෙ දිගට බලන්න. ඒක දිග විස්තරයක් තියෙනවා. ඒකේ කෙටියෙන් අන්තිමට එන්නේ ඔය කියන රහතන් වහන්සේ පැනෙව්වේ රූපය නිසාද? නැත්තම් වේදනාව නිසා ඔය පහම අහනවා. හරි. එහෙම නැත්තම් ඔය පහේම එකතුවක් නිසාද? නැත්තම් ඔය පහෙන් වෙන්වද? මම කඩලා ප්‍රශ්න කරනවා. එතකොට ඔය කතා කරන රහතන් වහන්සේ පණවන්න බැරි තැනටම එනවා. හරි. ඊළඟට කියනවා ditu දැමියේම. ඔහොම රහතන් වහන්සේ කෙනෙක් පණවන්න බැයි නම් මරණින් පස්සේ රහතන් වහන්සේ ගැන කතාවක් ඇයි සුදුසුද කියලා අහන්නේ. හරි. එතන බලන්න මේ මොහොතේ රහතන් වහන්සේ කෙනෙක් පණවන්න බැයි නම්. මේ මොහොතේ රහතන් වහන්සේ පැනෙවි අර විදිහටම අහන්න ඕන. රූපේ නිසාද වේදනාව නිසාද හොමහොම. එතකොට ඔතන කතා කරන්නේ ඔය රහතන් වහන්සේ කියන එක පැනෙව්වේ කොහොමද කියන එක. අතෝ මරණය ගැන නෙවෙයි මේ කතා කරන්නේ.
අර දැන් එහෙම නැත්නම් මාත්‍යලා.
ඔව්.
දැන් අපි සාරිපුත්ත හාමුදුරුවෝ ගැන කතා කරනවා. මුගලන්
හාමුදුරුවෝ ගැන කතා
කරනවා. බුදු හාමුදුරුවෝ ගැන කතා
කරනවා. අපි කතා කරමු. ඔව්.
වහන්සේලාත් උන්වහන්සේලා ගැන කතා කරනවා.
ඔව්. ඒ කාටද?
රහතුමාත්‍යලා ගැන කතා කරනවා.
ඔව්.
කාපී දෘෂ්ටියත් උඩට ඒ කොහොමද යන්නේ?
උන්වහන්සේලා කතා කරනවා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ, කොට්ටිත හාමුදුරුවෝ ඒ සාකච්ඡා බැලුවහම ප්‍රශ්න කරනවා මේ දුක කියන්නේ මොකද්ද? අර නාම රූපේ විඥානේ බටමිටි දෙකේ උපමාව තියෙන විස්තරේ තියෙන. දැන් සරියුත් හාමුදුරුව දන්නේ වගේ අහනවා. හරි දැන් සරියුත් හාමුදුරුව දැන් මේ කොටිත හාමුදුරුව රහත් කියලා දැනගෙන දහන්නේ. ඒ දෙන්නම දන්නවා මේ රහතන් වහන්සේලා අතර කතාවක් කියන්නේ. එතකොට උන්වහන්සේලා ප්‍රශ්න කරන්නේ උන්වහන්සේලා දන්නවද කියලා බලන්නද?
නෑ
අපටද
නෑ ඒ දහම නෙවෙයි දැන් අපි උදාහරණයක් විදියට ගමු සාරිපුත්‍රයන් වහන්සේ යනම අවසාන දවස් 7දී තමන්ගේ මෑණියෝ පාරයි
හරි
එතකොට මෑණියෝ කියන ඒ පංචස්කන්ධයේ පිළිරන් ඉකත්තේ නැත්තම් උන්වහන්සේට තිබ්බා නේද ලෝක සත්‍යය පිළිබඳව සමස්තය පොදු හැඟීම නම් තියෙන්නේ වෙනත් කෙනෙක් වාගෙන යන්න හෝ වෙනත් පිරිසක් වෙත යන්න දැන් අරක මම්මා කියන සංඥාව අරගෙනම නේද එතකොට උන්වහන්සේ පංචස්කන්ධය එතන බාරගත්තේ නැන්ද
අම්මා කියන එක බාරගත්තා.
නෑ මම කියන්නේ බාරගත්තා
නෙවෙයි. නෑ යාපි තාකේ කනේ උන්වහන්සේට අම්මා හිටියා අම්මට සලකන්න ගියා. ඒ පැත්තෙන්නේ අපි කතා
කරන්නේ.
ඒක තමයි අපි අපි ඒක ඒ කියන්නේ අර අර පැත්තෙලුත් බලන්න ඕනේ. ඔය අහනකොටම තේරෙනවා මම කියන එක උන්වහන්සේට. ඒ කියන්නේ දැන් ඔය කතා තියෙන්නේ අපිට රහතන් වහන්සේ ගැන හිතන මට්ටම ගැන හරි අපි ඒ මට්ටමට ගිහින් බලනවා නෙවෙයි නේද රහතන් වහන්සේ කියන්නේ ඈතර වුණ මට්ටමක් නේ රූපයෙන් ඈතර වුණ මට්ටමක් දැන් කය කියන මට්ටමෙන් ඈතර වුණ ස්වභාවය කර මම කියපු මූලික විස්තරෙත් ඕක තියෙන අර පටවිය බාහිර පටවියයි කායි පටවියයි කියන මේ මට්ටමෙත් තියෙන ඒක ඊතර වීම නෙමෙයි. රාහුලහමඳුර රහත්තුන් නැහනේ ඊටික බලලා. මේ හැබැයි ඒ කෙලස් කඩන මට්ටෙත් මේ ශරීරය කියන එක පිළිගන්නවද කියන එක තියෙනවා. දැන් වැඩේ තියෙන්නේ අපි ඉන්නේ ශරීරයක් තියනවා කියන එකේ. එතකොට රහතන් වහන්සේට ශරීරයක් තියනවා අපේ මට්ටමට. උන්වහන්සේ ලෙඩ වුණා උන්වහන්සේ වායසට ගියා උන්වහන්සේට රිදුණා හරි මැරුණා කියන වචනේ නොකියුවට අපි ඒ අදහස එන්න පිරිනිවන් පෑව හරිම වත් හරි කියන කය බින්දිලා ගියා කියලා හරි දැන් මේක කියන්නේ මොකද්ද කය කියන එක පිළිගත්තු නිසාද නැද්ද පිළිගත්තු නිසා හරි මේ කය කියන එක පිරිසිඳ දැක්කොත් ඔකට තමයි ඔය කායනුපස්සනාව තියෙන්නේ දැන් අපි ඉන්නේ කය ඇසුරු කරගෙන. හරි? හරියට කායanusasana වැඩුවත් ඒ වචනෙම තියෙන අනිශ්චිතෝච විහෙරති වෙනවා. දැන් අපි ඉන්නේ නිශ්චිතව. කය ඇසුරු කරලා. මේක හරියට දැක්කොත් ඇසුරු වෙන්න බෑ. කය කියන ස්වභාවය, ස්වરૂපය. එතකොට අනිශ්චිතෝච විහෙරති ඒ කය කියන ලෝකේ නැචකින්චි ලෝකේ උපාදීයති. කියන වචන ටික එනවා. එතකොට අඩු ගානේ ඔන්න ඔය මානසිකත්වෙදි දැන් අපි කයක් පනෝලා රහතන් වහන්සේගේ කය කියලා ඒකයි රහතන් වහන්සේත් පනෝලා අපි පනවපු කයත් රහතන් වහන්සේට අයිති කරලා ඊට පස්සේ කරන කතාවක් තමයි ඔය එන්නේ.
එතකොට ආයෙ අපි යනවා නාස්තිවාදී කරයි. මම කියන්නේ මේ අදහස ඉන්නේ මාත්‍ය කියන එකේ එන අදහස දැන්
නාස්තික කියලා අදහස් කරන්නේ මොකද්ද?
කිසිවක් නැහැ,
එළිය මොකුත් නැහැ කියන එක. ඔව්. එළිය විතරක් නෙමෙයි මේකේ
කොහෙවත් කිසිවක් නැහැ
පනෙවුවා. ඔව්. නාස්තික වාදේ වෙන්නේ හිතේ තියෙනවා එළිය නැහැ.
ඔව්.
හරි. විඥාන වාදයට කිට්ටු යෝග. දැන් මේ කියන්නේ දැන් මං හිතේ පනෝනේ ඇත්ත කියන තැන නෙමෙයි මං කියුවනේ ඔතන මන ආයතනෙත් බලන්න ඕන ඒක විඥාන වාදේ ඒකත් නෙමෙයි මේ බුදුදහම කියන්නේ මොකද රූපයයින් වෙලා නාමේ ඉතුරු වෙන කතාවක් නෙවෙයි රූපේ අන්තයක් වගේම නාමෙත් අන්තයක් ඔය අන්ත දෙකම මේ මැද දකින්න කොට අන්ත දෙක පිහිටන්නේ අපේරෙන ඒ කියන්නේ ඇත කියන අන්තෙට යන්නෙත් නැහැ කියන අන්තයට යන්නෙත් නෑ නාමයේ අන්තයට යන්නෙත් නෑ රූපයේ අන්තයට යන්නෙත් නෑ දැන් ඔය නාස්තික වාදෙට එන්නේ නාමය පිළි අරන් රූපේ නෑ කියන එක නෝ බාහිරේ නෑ ඒක නෙමෙයි මේ කියන්නේ මැද මැද තැවරෙන්නත් එපා කියන තැනින් තමයි ඔය දෙකෙන් අයින් වෙන්නේ. විඥාණය කියන දේ මත තමයි නාමය තියෙන්නේ, රූපේ තියෙනවා කියනකොට නෑ කිව්වත් තියෙන එකමයි. කියන්නේ රූපය නැත කිව්වත් රූපය අල්ලගෙනමයි කියන්නේ. නාමය නැත කිව්වත් නාමය අල්ලගෙනමයි.
නෑ කියන එක දිනවනේ නේ.
ඔව්. ඇත කිව්වත් කොහොමත් අල්ලගෙන බව පේනවනේ. එතකොට ඒ වයින් තමයි ওই නාස්තිකවාදී ඒ වාද ටික එන්නේ. දැන් මෙතන කියන්නේ ඔක අර මහානිදාන සූත්‍රයේම කියනවා ওই ටික අර යම්කිසි හේතුන් නිසා රූපකායක් පනවයිද? ඒ හේතු නොයදෙන කල්හි කියලා කියන්නේ. ඊළඟට යම්කිසි හේතුන් නිසා නාමකායක් පනවයිද? ඒ හේතුන් නොයදෙන කල්හි. ආකාර නිමිති ලිංග උද්දේශ කියලා හතරක් කියනවානේ. ඒවා හින්දා තමයි අපි නාමකායක් පනවන්නේ. රූපකායක් පනවන්නේ ඔය හේතු හින්දා. දැන් බුදුහාමුදුරුවෝ ප්‍රශ්නය අහන්නේ ඕවා නොයදෙන කල්හි. හරි. නාමකාය හරි රූපකාය හරි අදි වචන පටිග සම්පස්සේ කතා කරන්නේ. ඒක වෙන්න පුළුවන්ද? එතකොට ඒ අවහන්ස කියන ඒ වාදවලට යන්නේ එක්ක නාමකාය පිළි අරගෙන එක්ක රූපකාය පිළි අරගෙන ওই දෙකම නොයදෙන පැත්තක් මේ මතු කරන්නේ. එතකොට ඒ එක වාදයකටවත් අහු වෙන්නේ නැහැ. නොපැන වෙන කියනකොට නාමෙත් නැහැ රූපෙත් නැහැ කියන ඒ කතාව නෙමෙයි මේ කියන්නේ. එහෙමවත් කතා කරන්න විදිහක් නැහැ. කියන්නේ අදාළම නැහැ. කියන්නේ හිස් වචන ටිකක් විතරයි කියන්නේ. ඒ හින්දා තමයි මම කිව්වේ අර දැන් පටන් ගන්නකොට කිව්වේ අවිද්‍යාව නිසානේ කරුණ ටික ඔක්කොම සංකාරේ සලායතනේ නාම රූපෙත් අවිද්‍යාව නිසා. එතන දැක්කොත් ඒව පැනවෙන්න විදිහක් නැහැ. ඔය ඒක නොදකින තාක්කල් තමයි ඒව ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒකට මේ ඊතර වෙන දර්ශනයේදී වෙන්නේ මම කියේ අවිද්‍යාවෙන් මේවා හැදෙන පැත්ත තමයි සසරේ යන පැත්ත. ඒ මිච්ඡා පටිපදාව ඇත්තටම. අර ඊතර වෙන පැත්ත තමයි ඔය නොයිද කියන අවිද්‍යාව නොයිදුට ඔය එකක්වත් කතා කරන්න විදිහක් නැහැ. ඔක මං අර ගන්න උපමාව තමයි රවතුරේ බල්ලාගෙන කතා කරන්නේ.
ඇයි රූප නැහැ අවිද්‍යාවට රූප නැහැ කියන එකද රූප පිළිගන්නේ වගේ එහෙම එකද මාත්‍යා?
පළවෙනි දේ තමයි රූප නැහැ කියන එක නම් නිවි. ඔව්. මොකද රූප නැහැ කියන්නේ රූප ගැන අදහසක්. රූප ගැන අදහසක් තියාගෙනමනේ මොන රූපෙද නැත්තේ කියලා කතාව තියෙනවනේ. ඔව්. ඒ කියන්නේ රූප ගැන දැනගන්නම ඕන රූප නැහැ කියන්නේ. හරි. සතර රූප නැහැ කියන එක නෙවෙයි. මේ කියන්නේ රූප ගැන යම් කිසි කතාවක් ආවනම් ඒක එන්නේ අවිද්‍යාව මතම.
දැන් මේ මුලදී අපි අර සාකච්ඡාව ගත්තා නම් මේක මානසික නිර්මාණයක් කියන කතාවද? ඒක ලෝක මට්ටමේ කතාවක්ද?
ඒක ලෝක මට්ටම.
අපි ඉන්නේ එහා දැන් ප්‍රතිපදා ඉගෙන ගන්න.
ඔව්.
ප්‍රතිපදා ඉගෙන හදාගත්තේ කොහොමද මාර්ගය පැහැදිලි කරගන්නේ?
ප්‍රතිපදාවට ওই දර්ශනේ පිරිසිදු වෙනවා.
ඒ
දෙන්නේ නැහැ කාරණා නේද? ඒ කියන්නේ දෙන්නේ නැහැ අපි විමසීමක් හැම වෙලාවකම ඒ දෙන්නෝන කායෝගික අධ්‍යක්ෂණය මේ දැන් ප්‍රතිපදාවට එන්න නම් අපිට නුවණක් එන්න ඕන නාමයක් ඇති වුණත් මොඩකම මතයි. රූපයක් ඇති වුණත් එතකොට සිහිය පිහිටියොත් අර නුවණ එක මොකද්ද වෙන්නේ? මේක වුණාට ඒකෙන් මිදෙන්න උත්සාහයක් තියෙනවා. මේ මාමඤ්ඤති කියන්නේ. අද මඤ්ඤණාව කියලා දන්නවා. ඒ කියන්නේ මේ ඔය විඥාණයට අහුුණ නාම රූපයක්මයි. නාම රූපේ නැතුව විඥාණේ නැහැ, විඥාණ නැතුව නාම රූපේ නැහැ. අපට මිටි දෙක මංජේ සූත්‍රයේ ඕක තමයි කියන්නේ. එක 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 විදිහට විස්තර කරන්න පුළුවන්. නාමයේ ඒකාන්තය, රූපයේ තවාන්තය, විඥාන මජ්ජි. එතකොට මේ විඥානයේ පිරිසිඳ දකින්න තියෙනවා. විඥාණයෙන් තමයි නාමයට දැන් වෙන් කරලා කිව්වොත් වේදි නාමයට පැවැත්මක් දෙන්නේ විඥාණයෙන් රූපයට පැවැත්මක් දෙන්නේ විඥාණයෙන්
අදිවචන සම්පස්සපතිලා
ඔව් ඒ එතකොට දැන් ඒ ප්‍රශ්නේ බලන්න මහානිදාන සූත්‍රය අහන හැටි මේ නාමකාය පණවන්න හේතු තියෙනවනේ ඒව නොයදෙන කල්හි කියලයි ප්‍රශ්න කරන්නේ අපි හදන්නේ නාමකාය පණවගෙන ඒක උනේ කොහොමද කියලා විස්තරයක් තමයි ගන්න හදන්නේ. දැන් මේ බුදුහාඳුර වහන්නේ නොයදෙන කල්හි කියලා. ඇයි එහෙම කිව්වේ? රසති පැත්ත මේ මතු කරන්නේ. හරි නොයදෙන කල්හි. ඒක බලන්නේ අධිවචන සම්ප්‍රස්සේ පටිඝ සම්ප්‍රස්සේ කියන තැන කොහොමද අහලා තියෙන්නේ කියලා. යම් ආකාර නිමිති ලිංග උද්දේශ නිසා නාමකාය පනවයිද ඒවා නොයදෙන කල්හි ඔව් රූපයක්වත් නාමයක්වත්
කතා කරන්න බෑ
කතා කරන්න බෑ තැනෙන්නේ එතකොට එහෙම පැත්තක් තියෙනවා ඒකෙන් කියන්නේ රූපයක් නැහැ කියලාවත් නාමයක් නැහැ කියලාවත් නෙමෙයි නැහැ කියන්න නම් අපි රූපේ පනවගෙන නැත්තම් නාමේ පනවගෙන කියන්නේ ඒ අදහස තියාගෙනමයි ඕක නැද්ද කියලා අහන්නේ මේක නූපදිච්ච ගතියේ කියද්දි
දැන් කතා කරන්න පුළුවන්
කතා කරන්නේ කොහොමද මොකක් ඉපදිලා නැත්තම් අනේ නිරෝධය කියන
නිරෝධ සංඥාව තමයි දැකගන්නන්නේ
ඔව් ඒ නිරෝධයේ ඥානය එක තමයි මේක තේරුම් ගන්න
ඇහැ
නිරෝධය කියන්නේ ඉපදිලා නැති බව. නොහටගත් බව. එතකොට අපි කතා කරන්නේ හටගත්තු බවක් එක්ක. සංඛාර කිව්වොත් හටගත්තු එක. නාම රූපේ කිව්වොත් හට ගැනීම. විඥාන කිව්වොත් හට ගැනීම. ඒක මම කියේ මේ පටිච්ච සමුප්පාදයේ තියෙන වචන ඔක්කොම උපාද ධර්ම. ජාති ධර්ම. මරණය කියන්නේ හටගත්තු ධර්මය. ඔව්. ඒ උපදින කියන එක දකින්න නම් නිරෝධෙට ඒ කියන්නේ හිත තිබ්බොත් තමයි උපදින බව.
හටගත් ධර්මයක් කියන එක පැහැදිලි කරන්න
පුළුවන්ද? පුළුවන්. ඒ විනසන්නේ තියෙන තැන. එකක් මතක තියාගන්න මරණය හටගත් එකක් නෙවෙයි නම් ජාති ධර්මයක් නෙවෙයි නම් මරණය ඉක්මවා යන්න බෑ.
ඔව්.
අපේ රහතන් වහන්සේ කියන්නේ මරණය ඉක්මවා ගිය මට්ටමයි. මාත
සෙනයක් තුල දකින්න ඕනද?
නෑ. ඒ ෂණ කතාවට යන එකෙත් අඩුවක් තියෙනවා. ෂණයක් කියනකොටම ඇත්තටම කාල තුනටම අහුවිලා. පටිච්ච සමුප්පන්න බව තමයි අතන කියන්න තියෙන්නේ. කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් කියන එක.
මරණය හටගත් ධර්මයක් කියන්නේ ජාතිවත් තියෙන්නේ.
ජාති කියන්නේ මොන ජාතිද එතන? මරණය තියෙන්නේ මොකක් තියෙනකම්?
ඉපදීම
ජාති සංඥාති අමිනි දැන් අපි යන්න හදන්නේ මව කුසෙන් ඉපදුන හින්දා තමයි අපි
මැරෙන්නේ
ඒකත් එකක් ඒක ලෝකෙටයි ඒක ඉතර වෙයිම ලෝකෝත්තර පැත්තේ
නේද එතකොට දැන් ජාති කියන ලෝකෙට ජරාව ගැන මොකද කියන්නේ
ජරාවත් ලෝකේ තමයි
මේ බුදුහාම
නෑ ඔය ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ කියලා මේ කියන්නේ මේ දර්ශනේ එනකොට. රහතන් වහන්සේ ජරාවටපත් වුණාද කියන ප්‍රශ්නේ වැරද්දද?
දැන් කතා කරනකොට
ඔව්.
දැන් බුදුහාමුදුරුවෝ කතමාචා ජාති කියන එක කිව්වේ චුති චවනතා වේදෝ ගන්ධාන කාත්වා මේ එකක්නේ අන්තරාදාන
ඔව්.
මත්තු මරණ කොහොතිනේ මරණය වෙන කිව්වේ.
ඔය ටික කියනකොට ඒ කියපු ඔක්කොම බලන්න ඕනේ.
ඔව්.
හරි හරි හොඳයි පෙරවන් සරණයි
මිට කලින් යන්න දීපේ පාන්දරෙන්
කොහොමද මේ ප්‍රශ්නේ මරණය කියන එක අපි යන පුළුවන් ශරීර මරණය කියන
ජීවිත නෑ නෑ මං කියන්නේ මේ ක්ෂණික කතාවක් වැරදි කියලා මම කියන්න හදන්නේ අපි ක්ෂණේක කතාවක් නෙවෙයි ඔය දැන් ඒක නෙවෙයි කියන්නේ කොහොමද ඒක අර උපමාවෙන් හිතන්න දැන් ඔන වතුරේ බල්ලා කියන එක බල්ලාගේ මානසිකත්වයට බල්ලෙක් ඉන්නවනේ නේද අපි දන්නවා ඒක පනවගෙන තියෙන මෝඩකමට. හරි. මෝඩකම තියෙනකන් වතුරේ බල්ලා ඉන්නවා. දැන් ඔතන ක්ෂණ කතාවක් තියෙනවා. ඇත්තටම පැනවෙන්නේ බලන ක්ෂණේ තමයි. බැලුවේ නැත්නම් එහෙම අදහලක්වත් නැහැ. හරි. හැබැයි බැලීම තුල මෝඩකම යෙදුන ගමන් මොකද වෙන්නේ? අන්න බල්ලෙක් ඉන්නවා. මොකක් හරි තියෙනවා කියන මට්ටමට ආවම ඇති. එයාගේ අදහස තියෙන්නේ දැන් මේක ඉපදුනා කියන එකද? මම දකින්න කලිනුත් ඕක තිබුණා. බල්ලා හිතුවා කියන එකේ නේ. ඒක පිළිගැනුම තුල, ඒ කියන්නේ රූපය පිළිගැනීමම කියන්නේ කාලෙට අහු වුණා.
ඒකයි පංචස්කන්ධයක් තිබුණේ පංච උපාදානස්කන්ධයක් හැරගෙනම පිළිම කියන්නේ. එහෙමද?
ඕනම ස්වභාවයක් කතා කරන්න පුළුවන් බවමයි එකදී.
එතකොට
අපි මේ අමුතු පංච උපාදානස්කන්ධ කියන නම නෙමෙයි. දැන් අපේ අත්දැකීමට මොනව හරි වෙනවා
කියන්නේ.
හරි. ඕනම හමුවීමක්. ඕනම හමුවීමක්. ඒක රූපයක් වෙන්න පුළුවන්. දැන් අර පාලි වචන ටික නැතුව මේ අපි කිව්වොත් දැන් අපිට සිතක් වෙන්න පුළුවන්. හරි. ඔන්න හිතක් හටගත්තා කියලා හම්බ වෙනවා නම් ඒකත් ඔය ඉපදීමම තමයි. දැන්
එතෙන්දී දුහාමතුරෝ ජාතිපත්ති ජරා මරණ ශෝකපද යෝතිය කියලා දැන් ජරාව ගත්තාම කිලින්ම කියලා තියෙනවානේ. දත් පැටීම, කෙස් පැහිීම, හැරි වැටීම, ඔය ටිකෙන් කියනවා.
ඔව්. ඉතින් අපි ජරාව කියලා හිතන්නේ ඕකටනේ.
ඔව්.
ඉතින් අපි හිතන එකෙන් තමයි මේ අමුතු ලෝකයන් නෙවෙයි.
ඔව්.
අපට හම්බ වෙන දේ ගැනමයි බුදුහාමතුරෝ විස්තර කරන්නේ.
ආ ඒකමයි.
හැබැයි ඒ වචන ටික කිව්වට ඔය වචන වලින් මතු කරන අර්ථය ඒක මතු කරගන්නයි අපි තහම විමසන්න ඕනේ. දැන් භාෂාවේ අර්ථය අපි දන්නවා. අපි දන්න ඒවත් තියෙනවා, නොදන්න පාළි වචන මං කිව්වේ දැන් පටිච්ච සමුප්පාද සමහර ඒවා අපි දන්නවා, සමහර ඒවා දන්නේ
නැහැ.
අපි ඊටෙන් දන්නේ නැති ටිකේ තේරුම හොය හොයා යනවා. අනිත් එක දන්නවා කියලා හොයන්නේ නැහැ. හැබැයි අපි දන්නේ ඔය දන්නවා කියන ටිකයි නොදන්නවා කියන ටිකයි දෙකේම බුදුහාමුදුරුවව පතු කරන අර්ථය. අනේ
අපි ඒ ටිකම
වතු කරගන්න. ආන්න හරි. එතකොට දැන් අවහන්සේ ඔය ජරාව වගේ දැන් තදගතියට ගියපු ටික මතකද? පඨවිය කියන එකට. අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්න. අපි ඒ උපාදින්න කොටස අයින් කරලා ඉතුරු ටික තමයි අපි ගන්නෙ පඨවිය කියලා. හරි. උපාදානෙන් හටගන්න කියන කැලල ඒක පැත්තක. එතකොට අර මුල ටික ගත්තොත් අපි දන්න ටිකට ලස්සනට ගැලපිලා.
මේ
කර්කස ගතිය, තද ගතිය ඔවි තියෙනවා. ඔ
ඔ ඔ
ඔය වගේම කාරණාවක් තමයි අර ජරාවේ මරණේ සේරගින්න
තියෙන්නේ. ජාති කිනේකත් ඕකමයි.
ඔව්.
බුදුහාමුදුරු ජාති කිනේ විස්තර කරනකොට කතමාතා ජාති කියලා කියවතානේ. ජාති කියන පණ ගන්න.
ඔව්.
ජාති මොනවද කියනවා?
ඔව්.
ජාති
සංජාති
ඔක්කම ජාති මොකක්ද කියනවා? ජාති කියන කියන්නේ.
ඔව්.
පණ ගන්නම ජාති කියලා.
ඔව්.
ජාති සංජාති
ඔක්කොම යම් කිසි ජාතියක් වේද? යම් කිසි ඉපදීමක් වේද? ඔව්. දැන් ඒකේ අපි මුල ටික ජාති සංජාති විතරක් අරන් කතා කරන්න ගියොත් ඔව්. කන්දානම් පාරුවවෝ ඒව අමතක කරලා. ආයතනානම් පටිලාගෝ. එතකොට එන්නේ අපේ තේරුම. ආ ජාතිය ඉපදීමක් තියනවාද? එතකොට යනවා අර ජලාබුජ අණ්ඩජ හතරාකාරේ ගෙලිනේ. සත්‍ය අපි දන්න සත්‍යය උපදින හැටි. හරි.
නෑ මොනවහන්සේ වන්නේ?
ඔව්.
ಜಾති විස්තර කරන තැනම ඇයි ඉස්සල්ලාම ಜಾති කියන පදේ, ඒ කියන්නේ විග්‍රහයෙන් නිකලා.
ඔව්.
ඉතින් ಜಾති මොනවද කියලා?
ಜಾති
මොකද්ද කියන්නේ?
ඔව්. එතන ಜಾතිය දැන් ඒ කියන්නේ අපේ මට්ටමේ ඉඳන් ඊතර වෙන මට්ටමට ගෙන යන විස්තරයක් මේ තියෙන්නේ. ඒක හිතන්න තමයි මං කියේ ඇයි එහෙනම් පටවියට කර්කස ගතිය කිව්වේ? තද ගතිය කිව්වේ. කක්කලං කරිගතං. ඉතින් ඒක කියන්න ඕනේ නැහැ නේද? මොකද අපි පටවිය කියන්නේ ඒකට. හැබැයි ඒකෙන් දැන් පටවිය කියන එකෙන් පටන් අරන් මේක විමසන්න ඕන. අපි ඉන්න මට්ටමේ. අපිට මේ පටවිය කියලා අමුතු තේරුමක් දාගන්න නෙවෙයි. අපට පටවියක් ලැබෙනවද ඒක ගැනයි මේ විස්තර කරන්නේ. ඒක ලස්සනට කියනවා ඔය කර්කස ගතිය, තද ගතිය. හැබැයි ඒකට දහනවා උපාදින්න කියලා කෑවිලා. ඒ වගේ ජාතිය කියන එක අපි දන්න මොකක් හරි ජාතිය කියලා පිළිගැනීමක් තියෙනවා. ඒක ගැන තමයි මේ විස්තර කරන්නේ. හැබැයි ඒකේ අපි දන්න එක වැරදි කියලා මේ පෙන්නන්නේ. ජාතිය ජාතියෙන් දැක්කොත් ජාතියෙන් ඈතර වෙනවා. අර ඉස්සෙල්ලා කියපු එක. පටවිය පටවි ස්වභාවයෙන් දැක්කොත් පටවියෙන් ඈතර වෙනවා. අර මුල තියෙන විස්තර ටික දැන් දෙන්න බැරි වෙනවා. හරි. හැබැයි කෙනෙකුට කියා දෙන්න යනකොට දැන් පටවිය කියන්න වෙන්නේ මේ එයා දන්න පටවියන්නේ ඔය තද ගතිය. ඔය අහුවෙනවනේ තද ගතිය. පොළව අල්ලලා බලන්න. එහෙම කියලා එතනින් තමයි පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ එයා ඉන්න මට්ටමේ ඉඳන් තමයි කතා කරන්නේ. නැතුව අපි ඔන්නේ ජාතිය කියලා වචනයක් තියෙනවා. ඕකේ තේරුම මේකයි කියලා එහෙම වෙන මොකද්ද අර ගර්ලෝකේ දෙයක් කියලා වගේ නෙවි. එයා ඉන්න තැන ඉඳන් ඒක ඉඳන් ඉතර වෙන දර්ශනෙ මතු කරන්නේ.
මම දැන් බුදුහාමුදුරුවෝ දැන් අපි අවසච්චතාවු බලනවා දැන්.